මේ භාග්‍යවත් වූ තිරෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සින්වත්නි, අපි උදේ කාලයේහි සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව යම් අදහසක් මතු කරමින් ඒ පිළිබඳව කතා බහ යෙදෙමිනුයි අපි හිතුවේ. ආධ්‍යාත්මයේ බාහිරය කියලා අපට දෙපැත්තක් තියෙනවා. ඒ ආධ්‍යාත්මික වශයෙන් උත් බාහිර හැටියට හමු වන්නේ කුමක්ද කොතනද කියන කාරණාවයි අපි අවසානයේට කතා කළේ. අපි නිදසුනක් හැටියට ගත්තා කේසාලූමානකා දන්තා තජු මේ ආදී වශයෙන් දැන් සිහි කර කර බැලුවත්, අසුභාසාර දුගඳ පිළිකුල් බවට බැලුවත්, සිතේම හටගත්ත සලකුණක් තමයි කෙස් හැටියට, ලොම් හැටියට, නිය හැටියට, දත් හැටියට, හම හැටියට, මස හැටියට, නහර හැටියට, ඇටකටු හැටියට බලන්නේ. බාහිර යමක් ගත්තත් රෝස මලක්, කරලිය මලක්, පිච්ච මලක්, දාස් මලක්, රෝස මලක්, සත්ත්ව පුද්ගලයේ කෙනෙක් පිළිබඳව සැලකුවක් ආධ්‍යාත්මිකයි කියලා බෙදාගත්තත්, බාහිරයි කියලා බෙදුවත්, වෙන් කළත් හටගන්න ධර්මතාවයේ එකක්මයි. ආධ්‍යාත්මික යමක් සිහි කරනකොට පෙනෙන්නේ හිතේම හටගත්තදී. බාහිර යමක් සිහි කරනවා සිහි වුණා කියන තැනක් තියෙන්නේ හිතේම හටගත්තදී. ආධ්‍යාත්මිකයි බාහිරයි කියපු දෙපළෙම තියෙන්නේ සිතේම උපන් ධර්මතාවයක් හඳුනගන්නකොට. එතකොට මේ එකම තැන උපන් ධර්මතාවයට එකම තැන එකම සිතේම උපන් ධර්මතාවයක් හමු වෙන්නේ. ඒත් ඒ සිතේම උපදින ධර්මතාවයනට විවිධ නම් පනවලා තියෙනවා. මේ කෙස්, මේ ලොම්ය, මේ නියය, මේ දත්ය කියන කොට, මේ අරලිය මලක්, මේ රෝස මලක්, මේ නෙළුම් මලක්, මේ පිච්ච මලක් කියන කොට නම වෙනස් වුණාට එතන පවතින ධර්මතාවය එකක්මයි. සිතේම හටගත් සිතුවිලිමයි. ඔන්න අපට අර ධර්මයේ හොඳට අහලා පුරුදු කෙනාට තේරෙනවා, එහෙනම් ආධ්‍යාත්මිකයි කියලා බාහිරයි කියලා ගත්තා. සම්මතයේ මොන නමින් ගත්තත් මේ ඔක්කොම පැනවීම් කරන්නේ මේ නාමයකට නේද? ලෝකයක් හැදෙන්නේ, ලෝකයක් මැවෙන්නේ මෙහෙම නේද, මෙතන නේද? අන්න ලෝකයේ පිළිබඳව සැබෑ අවබෝධය ලැබෙන්න ගන්නවා. මෙවන් ලෝකයකට නේද සංඛාර ලෝක, හිතෙන්ම හදාගත්ත ලෝකයක් නේද අපි පරිහරණය කරන්නේ. මෙබඳු ලෝකයක නේද අපි ඇලෙන්නේ, ගැටෙන්නේ. අන්න ලෝකය පිළිබඳව සැබෑ අවබෝධය ලබන්න පුළුවන් ලැබෙන්න පටන් ගන්නවා මේ විදිහින් විමර්ශනය කරනකොට. හැබැයි එතන මතක තියාගන්න ඕන අපි අර චිත්ත නිසුද්ධියට කියපු කරුණු ටික හොඳින් පිහිටුවාගෙන සති නිමිත්තෙහි යම් පමණකට හෝ හිත පිහිටුවාගත් කෙනෙකුටයි මේක හුඟක් ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ, අනිත් අයට බැරුව නෙමෙයි. මේක විශේෂයෙන් දකින්න සමාධිමත් හිතකින් ඕන, සමාධිය ඕන එකයි. දැන් මේක තමන්ගේ අත්දැකීමක් බවට පත් කරගන්න අපි මේ කියන දේ. අපි කියන වචනයෙන් වටිනාකමක් නැහැ. මේ කියන්නේ කොතනද, කියන්නේ මොකක්ද කියන ධර්මතාවය තම තමන් ආධ්‍යාත්මය තුළින් දකින්න බලන්න. තමාය කියන අරමුණක් සිහි කළත්, බාහිරය කියන අරමුණක් සිහි කළත්, තමා පිළිබඳව දැනගැනීමක් ඇති වුණත්, බාහිරය පිළිබඳව දැනගැනීමක් ඇති වුණත්, ඒ සියල්ලම සිදුවෙන්නේ මූලය එක තැනක් නේද? සිතේම උපදින ධර්මතාවයකට නේද මේ පැනවීම කරන්නේ? සම්මතයේ උපදින්නේ, සම්මතයේ හටගන්නේ මෙතනින් නේද? අජ්ජත් බහිද්දාව ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදාගත්තත් ඒ බෙදෙන තැන හටගන්න ධර්මතාවය එකම ධර්මතාවයක් නේද? සිතේම හටගන්න සිතුවිලි වලට නේද මේ ආධ්‍යාත්මික රූප පිළිබඳව, බාහිර රූප පිළිබඳව, ආධ්‍යාත්මික එක කය පිළිබඳව, බාහිර කය පිළිබඳව හැඟීම් දැනීම් දැනගැනීම් ඇති වෙන්නේ? අන්නර අහපු ධර්මයේ ප්‍රත්‍යක්ෂතාවයට එළඹෙනවා මේ කොටසදී. දිට්ඨි විසුද්ධිය කියලා කිව්වේ ඒකයි. මේ කොටස වඩනකොට දිට්ඨි විසුද්ධිය ලැබෙන්න ඕනේ කියන්නේ. දෘෂ්ටිය ඍජු වෙනවා. ඇත්ත නේද? අපි ලෝකයට බැඳිලා තියෙන්නේ කොතනින්ද? අපිට ලෝකයක් මැවිලා තියෙන්නේ කොතනින්ද? ඒ මායාව කුලේද? ලෝකය කියන්නේ මායාවක් නේද? ඉතින් හදාගත්ත දෙයක් නේද? ඒ ධර්මතාවය හොඳට එළිපිටම පේනවා තමන්ට. බලන්න 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 සිතේම හටගන්න ධර්මතාවයක් නේද මේ තියෙන්නේ? සිතේම හටගන්න ධර්මතාවයලට නේද ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා පනවන්නේ? සම්මතයේ ගොඩනගෙන හිටි පේනවා. එහෙනම් ඔන්න අපට ඒ කොටසේදී අපේ දැනුම මෙබඳු තරමකින් ආරම්භ වෙලා ඒ දැනුම, ඒ නුවණ බොහෝ අතට වැඩෙනවා. ඊළඟට තියෙන්නේ සමුදේ ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදේ වය ධම්මානුපස්සී. කංකා විතරණ සැක දුරු වෙන තැන එතන. එතකොට දැන් අපි මේ කොටසදී හඳුනගන්නේ මේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා මොන තැනක මොන විදිහක පැනෙව්වත් පැනවීම කරන්නේ මේ හිතේම උපදින ධර්මතාවයකට නේද? රූපයක් හමු වෙච්ච තැනක නෙවෙයි නේද රූප පිළිබඳව කල්පනාව විතර්කයේ කොට නැගිලා තියෙන්නේ? මේ රූපය මෙහෙමයි, මේ රූපය මෙහෙමයි කියලා හිතපු තැන, මේ රූපේ ලස්සනයි, මේ රූපේ නම් අවලස්සනයි කියලා රූපේ අල්ලගන්න, රූපේ උපාදාන කරගන්න දිය තැන, රූපයක් හමු නොවුණු තැනක නේද රූප සංයෝජනය, රූප තණ්හාව, රූප උපාදානය හටගන්නේ. එහෙනම් මෙවන් ධර්මතාවයක් කොහොමද සිද්ධ වෙන්නේ? මොකක්ද මේ තුල ඇති යථාර්ථය? යෙදෙන ධර්මයෝ මොනවද? අන්න පච්චය පරිග්‍රහ ඥානයට ඉඩ ලැබෙන්නේ සමුදය ධම්මානුපස්සී වය. ඇතිවීම අනුව බලනවා, නැතිවීම අනුව බලනවා. ඇතිවීම නැතිවීම අනුව බලනවා. සමුදය වය ධම්මානුපස්සී. කයෙහි ඇතිවීම බලනවා, කයෙහි නැතිවීම අනුව බලනවා. ඇතිවීමත් නැතිවීමත් අනුව බලනවා. එතකොට එතනදී අපට අර ඊයේ දවස පුරා අපි කතා කළ ධර්මය තව තවත් සාක්ෂි සහිතව සනාත කරන්න පුළුවන් ධර්මතාවය ගොඩනැගෙන්නේ මෙතනදී. අපි ඊයෙන් කතා කළා ඇහත් රූපයක් ගැටෙනකොට චක්කු විඥානිය උපදිනවා. චක්කු විඥානිය ඇහත් රූපයක් නිසා චක්කු සම්පස්සය, චක්කු සම්පස්සය නිසා වේදනා සංඥා චේතනා විඳින හඳුනන කල්පනා කරන බව ඇති වෙනවා. නාම රූප පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං කියලා නැවත නැවතත් සතර පැවැත්ම ගැනත් අපි කතා කළා. මෙන්න මෙතනදී අපිට යම් වැටහීමක් ලැබපු කෙනෙකු හැටියට ආධ්‍යාත්මය කියන්නේ බාහිරය කියන්නේ මොකක්ද, එතන තියෙන මිත්‍යාව බොරුව මොකක්ද කියලා හඳුනාගත්ත කෙනාට ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා තැන බෙදාගත්තත් අපි පවතින ධර්මතාවයේ යථාර්ථය මේ සිතේම උපදින සිතුවිලි වලට නේද මේ නම් පැනවීම ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදීම කරලා තියෙන්නේ කියලා හඳුනාගත්ත කෙනාට දැන් ඕන මේ හටගන්න ධර්මයෝ කෙසේද හටගන්නේ? සත්පුද්ගලාත්ම කියන ද්‍රව්‍ය කාරණා හැටියට, ලෝකයක් හැටියට මැවෙන හමු වෙන මේ ලෝකය හටගන්න තැන ඒ පවතින යථාර්ථයේ ධර්මතාවය මොකක්ද? කොහොමද හටගන්නේ, කොහොමද නැති වෙන්නේ කියන සත්‍ය පිළිබඳව විමසන භාවනාව ඒ කොටසදී තියෙන්නේ. සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී. රූපේ ආහාර ප්‍රත්‍යයෙන්ය වේදනා සංඥා චේතනා ස්පර්ශ ප්‍රත්‍යයෙන්ය විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන්ය කියලා මෙයත් අහලා ඇති. රූපේ ආහාර ප්‍රත්‍යයෙන් කබලින්කාහාරේ කනබුන ආහාරයෙන් මේ කය පවතින්නේ. මිනිස් කය ගත්තොත් මව් කුසක සුක්‍ර සෝනිත චිත්ත මේක් වීමට අපි කියනවා කලලයක් කියලා. ඒ හටගත්ත පුංචි කලලය තමයි ටිකෙන් ටික වැඩෙන්නේ. පතමං කලලා හෝති, කලලා හෝති අබ්බුදං, අබ්බුදං ජායතේ තේසි, තේසි නිබ්බත්තතේ ගනෝ, ගන පසාඛා ජායන්ති, කේසා ලෝමා නඛාපිච. ඒ පුංචි කලලය අබ්බුද කියන අවස්ථාවකට පරිවර්තනය වෙනවා. අබ්බුද කියන අවස්ථාව පෙන පිටක් වගේ, අබ්බුද කියන අවස්ථාව තේසි කියන අවස්ථාවකට පත් වෙනවා. තේසි කියන අවස්ථාවෙන් පසුව ඝන කියන අවස්ථාවකට එනවා. යථා කුක්කුටියා අණ්ඩං සමන්තා පරිමණ්ඩලං, කිකිලි විත්තරයක හැඩරුව ගන්නවයි කියලා උගන්වනවා. සති පහකට අනතුරුව හිස අත්පා හට ගන්න තැන්වල කුංචි සලකුණු මත වෙනවයි කියලා උගන්වනවා. එසේ වැඩෙන කය කෙස්ලොම් නියදත් සම්මස්න ආරාදී වශයෙන් දෙතිස් කුණප දක්වා වැඩෙන ආකාරය ධර්මයේ අපට උගන්වනවා. කර්මයෙන් හටගත් දෙය එතනින් එහාට පෝෂණය වෙන්නේ මව්ගෙන් ලැබෙන ආහාරයෙන්, පෙකණි වල හරහා ලැබෙන ආහාරයෙනුයි. ඒ කලලය ටිකෙන් ටික වැඩෙන්නේ. එතකොට ප්‍රතිසන්දිය ලද මොහොතෙන් අනතුරුව ආහාරජ රූපයෙන් මව්ගෙන් ලැබෙන ආහාරයෙන් තමයි ටිකෙන් ටික වැඩෙන්නේ. මෙලවට බිහිවීමෙන් අනතුරුව කිරි ටිකෙන්, කැඳ ටිකෙන්, වතුර ටිකකින්, කනබොන රළු ආහාර දක්වා කවමින් පොවමින් තමයි මේ කය පෝෂණය වෙන්නේ. එනිසා රූපේ ආහාර ප්‍රත්‍යයෙන් මිනිස් කය විතරක් නෙමෙයි. අපි ගත්තොත් වෘක්ෂ ලතාවක්, ගහක් වැලක්, ඒක බීජය තුල තියෙන ශක්තියෙන් පැලවෙනවා. බීජය තුල තියෙන ශක්තිය පැල කරන්න විතරයි, පවත්වන්න බෑ. පවත්වන්න නම් ස්වභාව ධර්මයේ පිහිට වෙන්න ඕන. අන ස්වභාවයෙන් මේ වටපිටාවේ තියෙන ජලය, වාතය, මහ පොළොව ඇතුළු කරගෙන ඒ බීජයේ ඒ පුංචි පැලේ වැඩෙන්නේ. පොළොවෙන් ආහාර උරාගෙනයි, වතුරෙන් සුළඟින් ආහාර උරාගෙනයි ගහක් වැඩෙන්නේ. එතකොට සජීවී දේ විතරක් නෙමෙයි අජීවී රූපයක් ආහාර ප්‍රත්‍යයෙන්. ආහාරය නානාවිධ වෙන්න පුළුවන්. අපි කන ආහාරයට වඩා වෙනස් වෙන්න පුළුවන් අගහක් ගන්න ආහාරය. නමුත් ඒ ධර්මතාවයට ගැළපෙන ආහාරය. හැම රූපයක්ම ආහාරයක් කින් ලැබෙනවා. මහ පොළොවක් වැඩෙන එක, මහ පොළොවක් නැසෙන එක, ගල් පරවතක් වැඩෙනවා, ගල් පරවතක් පිරිහෙනවා, දිරෙනවා. ඒ හැම එකම තියෙනවා හට ගන්න බව. හේතු ප්‍රත්‍ය ආධාර කරගෙන හට ගන්න බවක් තියෙනවා. අන්න ආහාරය කියන්නේ යම් රූපයක් පවත්වන්නට හේතු වෙන කාරණාවට. දැන් මිනිස් කය ගත්තොත් කන බොන ආහාර ආදීන් තමයි මේ රූපේ පවතින්නේ. ස්වභාව ධර්මයේ තුල තියෙන යම් රූපයක් ගත්තත් එයද ආහාරයමයි සත්‍ය කරගන්නේ පැවැත්මට. සමස්ත රූපේ ගත්තාම එතකොට ආහාර ප්‍රත්‍යය. රූපේ ආහාර ප්‍රත්‍යයන් කියලා කියන්නේ ඒකයි. වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ ප්‍රත්‍යයන්, ආයතනේ, ආධ්‍යාත්මික ආයතනේ, බාහිර ආයතනේ ගැටිලා විඥානයක් ඉපදිලා මේ තුන්දෙනාගේ එකතුව නොවි ආධ්‍යාත්මික ආයතනයත්, බාහිර ආයතනයත්, විඥානයත් කියන තුන්දෙනාගේ එකතු වෙනුයි ස්පර්ශය. ඒ තුන්දෙනාගේ එකතුෙන් තොරව වේදනාවක්, සංඥාවක්, සංඛාරයක් පහළ වෙන්නේ නැහැ. එනසා යම් විටක සිතේ සිතුවිල්ලක් උපදිනවා නම් විඳින බවක්, හඳුනන සංඥාවක්, කල්පනා කරන විතරකයක් ඇති වෙනවා නම් ඒ ඒකාන්තයෙන් ඒ ස්පර්ශපත්තියම. සිතක් නැතුව සිතුවිලි උපදින්න බෑ. එනිසා ස්පර්ශන තාමයි නාම රූප දෙකෙන් තොරව විඥානයක් හටගන්නේ. නාම රූපච්ඡ විඥාන. නාම රූපච්ඡ විඥාන. එතකොට ප්‍රත්‍ය තියෙනවා රූපේ ආහාර ප්‍රත්‍යයෙන්, වේදනා සංඥා චේතනා ස්පර්ශ ප්‍රත්‍යයෙන්, විඥානේ නාම රූප ප්‍රත්‍ය. කය ආහාර ප්‍රත්‍ය. වේදනා සංඥා චේතනා සිතුවිලි ස්පර්ශ ප්‍රත්‍ය. විඥානේ නාම රූප ප්‍රත්‍ය. ආහාර නිරෝධයෙන් රූප නිරෝධයි. ස්පර්ශ නිරෝධයෙන් වේදනා සංඥා චේතනා නිරුද්ධයි. නාම රූප නිරෝධයෙන් විඥානේ නිරුද්ධයි. ආහාරයේ නිසා රූපේ පවතින, ආහාරය නැති වුණොත් රූපේ පවතින්නේ නැහැ. දැන් මේ කයට ආහාර පාන දවස්වල් දෙකක් තුනක් නැතුව ගිය මේ කය පවතින්නේ නැහැ, පවත්වන්න බැහැ. ආහාර නැති වෙච්ච තැන ඇද වැටෙනවා. ආහාරයේ තියෙනකන් තමයි කයි පවතින්නේ. ආහාරයේ නිසා රූපේ පවතින, ආහාර නැති වුණොත් රූපේ නොපවතින. සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී කියන තැන අපි මතු පිටින් ගත්තොත්, වේදනා සංඥා චේතනා විදින හඳුනන කල්පනා කරන බවක් නැත්නම් ස්පර්ශපත්. ස්පර්ශ නිරුද්ධ වුණොත් වේදනා සංඥා චේතනා නැහැ. හේතු රූපයන් චක්කු විඥානය ඇතිකල්ලි වේදනා සංඥා චේතනා. අපි ජීවිතයේ තෙලුත්තරයක් දැල්ලක් ඇතිකල්ලි ආලෝකය. තෙලුත්තරයක් දැල්ලක් නැතුව ආලෝකයක් පවතින්නේ නැහැ. එනිසා හේතු රූපයන් චක්කු විඥානය ඇතිකල්ලි තමයි ඒ ස්පර්ශය ඇතිකල්ලි තමයි සිටුවේ. ස්පර්ශය නැත්නම් සිතුවිලි නැහැ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. සමුදය ධර්මානුපස්සී වය ධම්ම. යම් තාක් නාම රූප හට ගනීද, නාම රූප ප්‍රත්‍ය, ඒ කියන්නේ ඈත් රූපයක් ගැටිලා විඥාණයෙන් ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා පහළ වෙලා ඒ සංඥාවට රූපයයි කියලා කල්පනා කරනවාද යම් තාක්, ඒ තාක් නාම රූප ප්‍රත්‍යයෙන් නැවත නැවත විඥාන හට ගන්නවා. සමුදේ ධම්මානුපස්සී. යම් කලක එහෙත් රූපයත් ගැටිලා චක්කු විඥානේ ඉපදෙලා චක්කු සංපස්සෙන් වේදනා සංඥා පහළ වේද, ඒ සිතේ හටගත්ත ධර්මියෝ සිතත් එක්කම ඉපද නිරුද්ධ වෙන බව දකිමින් නාමය හා රූපේ දෙකේ වෙනස වෙන්වෙන් කරගනීද, නාම රූපෙක් නොකරයිද විඥානයට පිහිටක් නොලබයි. නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධයි. නාම රූප ඇති කල්හි විඥානයේ නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධයි. ස්කන්ධ පහ පිළිබඳව සාමාන්‍ය දැනුමක් ලැබුවොත් මේවා විස්තර ඇතුව කල් ඇතුව අහගන්න ඕන ධර්ම. මෙතනට එන්න කලින් ප්‍රතිපත්තාණයට එන්නේ සුතවතරි ශ්‍රාවකයා අහලා දැනගත්ත කෙනා දකින්නයි එන්නේ. ඥානතෝ කියන කොටස සම්පූර්ණ කරලා දකින්න එන කෙනාටයි ප්‍රතිපත්තාන දේශනාව හැමෝටම මේ කියන ධර්ම කොටස් පිළිබඳව අහලා දැනුමක් තියෙන්නට ඕන පෙර. එතකොට සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී. සමුදය වය ධම්මානුපස්සී. මෙන්න මෙතන තියෙනවා ටිකක් ගැඹුරට කල්පනා කරන්න ඕන ධර්ම කාරණාව. කුමක්ද? අපි චතුරාර්ය සත්‍ය ගැන කතා කරනකොට දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරනවා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. කතමං චාවතෝ දුක්ඛං අරිය සත්‍යං අවත්නි කුමක්ද දුක්ඛාරි සත්‍ය? අපිට පුළුවන් කියන්න, දන්නවා අපි, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අත්තියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංචපාදානක්ඛන්ධා දුක්ඛා. මෙන්න මේ ටික තමයි දුක කියන්නේ. දුක්ඛාරි සත්‍ය. ඉපදීම දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, අප්‍රියන් හා එක්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි. කෙටියෙන් කියන්නේ නම් පංච උපාදානස්කන්ධය දුකයි. දුක්ඛ සමුදයාරි සත්‍ය. කතමංචාවතෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. ඥායං තන්නා පූනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාදි නන්දිනී තෙය්‍යදීදං කාමතණ්හා භවතණ්හා විභවතණ්හා. මේ පුනර්භවයේ ඇති කරන තුන්නාකාර තෘෂ්ණාව සමුදය කොට දේශනා කළා. ඛතමං චාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ ඉදං උච්චති. මේ නිරෝධ හරි සත්‍යයි. ඒ තණ්හාවගේ වෙන්වීමක්, අත්හැරීමක්, නොයලීමක්, මිදීමක් වේද මේ නිරෝධයයි. කතමං චාවසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං. මොකක්ද දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරී සත්‍ය? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න දැන් අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව ඔය තරමේ දැනුමක්, නුවණක්, අවබෝධයක් තියෙනවා. හොඳයි, අපි තව තැනකින් ගත්තොත් දැන් මේකේ කියවෙනවා දුක නිරෝධ කරන පිළිවෙත හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය මොකද්ද? සම්මා දිට්ඨිය. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මා දිට්ඨිය. දුක පිළිබඳව දන්නා වූ නුවණ, සමුදය පිළිබඳව දන්නා වූ නුවණ, නිරෝධය පිළිබඳව දන්නා වූ නුවණ, මාර්ගය පිළිබඳව දන්නා වූ නුවණ සම්මා දිට්ඨියයි කියලා කියනවා. එතකොට අර කලින් කතා කරපු ටිකමද දුක්ඛේ ඥානෙ? කලින් කතා කළ ටිකමද සමුදය ඥානෙ? කලින් කතා කළ ටිකදමද නිරෝධ ඥානෙ? කලින් අපි කතා කළ ටිකද මාර්ග ඥානෙ? මහා ලොකු ගැටලුවක් එනවා මෙතන. කාටවත් විසඳුම් නැති ප්‍රශ්නයක් එනවා. මොකද්ද? දුක්ඛාරි සත්‍ය, සමුදයාරි සත්‍ය, නිරෝධාරි සත්‍ය, මග්ඝා මාර්ගාරි සත්‍ය කියන තැන හොයන්න ගියාම අපිට හම්බ වෙනවා දුක නිරෝධ කරන, දුක හම්බ වෙනවා, දුකට හේතුව හම්බ වෙනවා, නිරෝධය හම්බ වෙනවා, නිරෝධ කරන පිළිවෙත ආරයස්ථාංගික මාර්ගයයි කියලා කියනවා. ආරයස්ථාංගික මාර්ගයේ පළවෙනි අංගය විමසන්න ගියාම මොකද්ද සම්මාදිට්ඨිය? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මාර්ග ඥානං. දැන් අපි මොකද්ද එතනදී දුක්ඛේ ඥානය, සමුදය ඥාන, නිරෝධ ඥාන, මාර්ග ඥාන කියලා ගන්නෙ? ආපහු අපි ගත්තොත් ජාති ජරා ව්‍යාධි මරණ ටික දුක්ඛ ඥානය, තණ්හාවයි දුකට හේතුව කියලා ගත්තොත් සමුදය ඥානය, තණ්හාව නැති කිරීම නිරෝධ ඥානය, ආයි මාර්ග ඥානය කියලා හම්බෙන්නේ මොකද්ද? කිචිලිග විතරේදී ඉස්සල්ලාවේ හන් උබතෝ කෝටික ප්‍රශ්නයක් එනව නේද? කොහේකට ප්‍රශ්නේ ප්‍රශ්නෙට උත්තරේ? කවදාවත් ලෝකේට උත්තර හොයාගන්න බැරි ප්‍රශ්නයක්. නැවත නැවත අපිට අර ටිකෙන් එහාට යන්න හම්බ වෙන්නේ නැහැ. සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදය වය ධම්මානුපස්සී කියන තැනට මෙන්න මේ ධම් කරුණ පිළිබඳව විවරණයකින් තොරව බැස ගන්නට අමාරු වෙනවා. ඒ ගැන හලවත් දැනගත් දැනුමක් අපට තියෙන්නට වෙනවා. සම්මාදිට්ඨිය කියලත් අපිට කතා කරන්න වෙන්නේ ආපහු අපි කතා කරපු ටිකමයි. අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරන්නේ තාම බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත දේ නම් නෙමෙයි. අපි තාම භාවිතා කරන්නේ හුඟක් වෙලාවට කාගේ බණද? සන්නගේ බණ. සතර පෙරණින් පෙන්නලා බණ කිව්වනේ චන්න. රජගෙදර අතහැරලම යන්න. උපන්නොත් ලෙඩ වෙනවා, උපන්නොත් දිරනවා, උපන්නොත් මැරෙනවා. මේ ජාති ජරා මරණය ගෝහන්සේටත් මටත් උපන් ලෝකයටත් ස්වභාවික ධර්මයක් කියලා ඉගෙනුවා. දුක පිළිබඳව උගන්වලා දුන්නේ චන්න. ඒක නිසානේ උඩඟු වෙලා හිටියේ. මහාන වෙලා අනුන්ට අවනත උන්නේ. මම බණ කියලා තමයි එයා බුදු වුනේ කියලා හිතාගෙන ඉතින් පිරුණම් පාන වෙලාවේ ආනන්දහමරණ කතා කරලා කිව්වා, ආනන්ද චන්නට බ්‍රහ්ම දණ්ඩේ පනවල ඉක්මවන්න කියලා. ආනන්දහමරණ වූ ස්වාමී බ්‍රහ්ම දණ්ඩේ කියන්නේ මොකක්ද? ආනන්ද අවවාද කරන්න එපා, කතා කරන්න එපා, හැරලා දාන්න කොට කියලා. හැමෝම චන්නහාමුදුරන්ව අතහැරලා දැම්මා. කතා කරන්න එනකොට මගේ ඇරලා යනවා. කතා කරන්නේ අවවාද කරන්නේ කවුරු? දරා ගන්න බැරුව උන්වහන්සේ හිටුණා. පස්සේ කාලෙකයි රහත් වුණා. බුදුහාමුදුරු වැඩ ඉන්නකන් රහත් වුණේ නැහැ. මඟ පල නැති බුදුන් වහන්සේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම මීට වඩා එහාට ගිය එකක්. උන්වහන්සේ බෝධි මූලයේ අවබෝධ කරගත් මොහොතේම ප්‍රකාශයක් කළා. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු තෙර නොයසු විරු ධර්මයක් මා අවබෝධ කරගත්තේ කියන ප්‍රකාශයක් කළා. එතකොට චන්න කියලා දුන්න දේ වෙන්න බෑ. ඊට වඩා වෙනස් අවබෝධයක් උන්වහන්සේ ලැබුවේ. හැබැයි අපි කතා කරන්නේ ඒ ටිකට සීමා වෙලා බුදුදහම චතුරාර්ය සත්‍ය, දුක්ඛාරි සත්‍ය ගැන. ඉතින් මේට වඩා එහාට ගිය දැනුමක් නුවණක් ඒ පිළිබඳව අපි අසාගත්ත නුවණක්වත් අපිට ඕන කරනවා. මේ ජීවිතේම මේ ගෞතම සාසනය නිවෙන්න පන්දිනෙන්න නම් මෙන්න මේ මාර්ගයට එනකොට මාර්ගයේ තුලදී එතනදී සම්මාදිට්ඨිය වෙන්නේ ඉපදීම දුකයි, ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණය දුකයි කියලා සීකර කර ඉන්න එක නෙමෙයි. දුකට හේතුව තණ්හාවයි කියලා හිත හිතා ඉන්න එකක් නෙමෙයි. දුක නැති කළොත් දුක නැති වෙන්නේ සමුදය දුරු කළ කියන තැන මෙනෙහි කිරීමක් නෙමෙයි. මාර්ගයේදී සම්මා දිට්ඨිය වෙන්නේ, දැක්ම වෙන්නේ උදයබ්බ ඥානය, ස්කන්ධයන්ගේ උදේවැය දක්නා නුවණ. ස්කන්ධයෝ දකිනකොට පංච උපාදානස්කන්ධයේ දුක, ස්කන්ධයන්ගේ හට ගැනීම දකිනකොට සමුදය, ස්කන්ධයන්ගේ වැය දකිනකොට නිරෝධය, ස්කන්ධයත් ස්කන්ධයන්ගේ උදයත් වැයත් දක්නා බව නිරෝධ කරන ප්‍රතිපදාව වෙනවා. අන්න එතන පහළ වෙනකොට තමයි මග නොමග හසු වෙනා මග්ගා මග්ග මග නොමගග පිළිබඳව ඥාන දර්ශනයේ පහළ වෙලා, එහෙනම් දුක නිවෙන්න ආශ්‍රවක්ෂය වෙන්න කලයුතු ප්‍රතිපදාව මෙයම නොවේද කියලා පටිපදා ඥාන දර්ශන විසුද්ධියට එන්නේ අන්න එබඳු අවබෝධයකින්. අන්න ඒ අවබෝධයට ඇසු ධර්මයේ ඇති කෙනෙකුට ප්‍රත්‍යක්ෂතාවයෙන් එතනට එන්න තියෙන වැඩපිළිවෙල තමයි සමුදේ ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී, සමුදේ වය ධම්මානුපස්සී කියලා කියන්නේ. යං කිංච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ධම්මයට පහළ වෙන්න ඕන එතන. සතිපට්ඨානයෙන් සිට වඩමින් ආධ්‍යාත්මයේ බාහිරය පිළිබඳ වූ විමසලා අවසානයේදී අපට දැනුමක් ගන්න මේ මුළු ලෝකෙම කියන්නේ මේ හිතම නේද කියලා. මුළු ලෝකයක්ම අහුවෙන්නේ මේ හිතටම නේද? සිතක් සිතුවිලි දෙකෙන් නේද මුළු ලෝකයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ කියලා හිත. මුළු ලෝකෙම මේ හිත කියන තැනට එනවා. බලන්න මුළු ලෝකයක් අපට නිර්මාණය වෙන්නේ මනස තුල. අජ්ජත්තං වා බහිද්ධා වා කියන විමර්ශනයේ ධර්මානුකූලව විසඳුවාම අන්තිමට ලැබෙන ඵලය තමයි එහෙනම් මේ ලෝකයේම බුදුහාර තුන් ලෝකයක් අවබෝධ කළානේ. සත්ත්ව ලෝක, සංඛාර ලෝක, අවස්කාශ ලෝක. පවතින සම්මත ලෝකයක් උන්වහන්සේ දැක්කා කාම රූප අරූප වශයෙන්. ඒ පවතින යථාර්ථයේ සංඛාරය ඉතින් හදා ගන්න බව දැක්කා. ඒ ටික අතහැර ගත්තහම ලෝකයේ තියෙන ශූන්‍යතාවේ හිස් බව අවකාශයේ උන්වහන්සේ දැක්කා. තුන් ලෝකේම අවබෝධ කරමින් ලෝක විදු කියන ගුණයෙන් යුක්ත වුණා. එතකොට ඒ අවබෝධයට තමයි අපිත් දෙන්නේ. ලෝක විදූ කියන ලෝකයේ දැනගන්නා තැනට තමයි අපිත් දෙන්නේ. දැන් අපට අතීතයේ තියෙනවා, අනාගතයේ තියෙනවා, වර්තමානයේ තියෙනවා, ලංකාවක් තියෙනවා, ඇමරිකාවක් තියෙනවා, රුසියාවක් තියෙනවා, ජපානයක් තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා, බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඔක්කොම තියෙනවා. දැන් තියෙනවා තියෙනවා කියන තැන කොතනද තියෙන්නේ කියලා අපට අහුවෙනවා. මේ ඔක්කොම මනසේ නේද උපන්නේ? සිතේම උපදින සිතුවිලි වලට නේද මේ අරහේ මේ අරහේ මේ 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 අරක කියලා මේ පැනවීම කරගන්නේ. සිතයි සිතුවිලි තනි කරාම කොටු කරාම සම්මතයෙන් බැහැර වෙලා බොහොම පටු වෙනවා ලෝකය, පුංචි වෙනවා. සිත සිතුවිලි කියන තැනට සීමා වෙනවා. ඊළඟට බලනවා මේක හටගන්නේ කොහොමද? දැන් මේ බඳු සිතුවිලි හට ගන්නකොටනේ සම්මතයේ උපදින්නේ මේ ආවල් දෙය, මේ ආවල් දෙය කියලා ලෝකයක්ම වෙන්නේ. දැන් ලෝකයක් ලෝකෙන් නිදෙන්න නම් ඕන ලෝකේ මායාව දැනගත්ත කෙනාට, මිත්‍යාව තේරුම් ගත්ත කෙනාට මිදෙන්න නම් ඕන. අන්න මිදෙන්න බලන්න වෙනවා මේ ධර්මයෝ හට ගන්න කිනම් කිනම් ප්‍රත්‍යංගින්ද. ඒ හට ගන්න දේ කොහොමද නිරුද්ධ වෙන්නේ? අන්න සූත්‍රයක් ගොඩනැගෙනවා මෙන්න මේ ඇහැත් රූපයක් දෙකම රූප
ධාතුව ආහාර ප්‍රත්‍යය. ඒක සත්පුද්ගල ආත්ම නොවේ. ආධ්‍යාත්මිකයි කියලා ගත්තත් බාහිර ගත්තත් ඒ දෙකේම තියෙන පරමාණු. පරමාණුව බෙදන්න බෑ මේ ටික මම අර ටික මම අනුංගෙ කියලා. පරමාණුව පරමාණුවමයි. ඒක අනාත්මයි. සත්පුද්ගල වශයෙන් ගත නොහැකි අනාත්ම ධර්මතාවයක් බවත් ඒ ආහාර ප්‍රත්‍යයෙන් පවතිනවා. කවුරුවත් පවත්නවා නෙමෙයි ආහාරයෙන් පවතිනවා. වේදනා සංඥා චේතනා මේ නාම ධර්ම ටික ස්පර්ශවත් වෙනවා. ස්පර්ශන තියෙන කොට නැතිව. නාම රූපයෙන් විඥානේ හට ගන්නවා. නාම රූප නිරුද්ධ වෙනකොට විඥානේ නිරුද්ධ වෙනවා. මේ ස්කන්ධ පහ දකිනවා. මේ ටිකේ ඇතිවීමත් නැතිවීමත් නොදකින තැන නේද අපට ලෝකයක්ම වෙන්නේ. චිත්ත චෛතසික රූප කියන මේ ධර්මතාවයන්ගේ ඇත්ත ඇති සැටියෙන් නිතිවීමත් නැතිවීමත් උදයත් වේයත් නොදන්නාකම මත නේද අපි ලෝකයක් මවාගෙන ඉන්නේ. සිතේම හටගන්න සිතුවිලි වලට අපි රැවටිලා ලෝකයක් නිර්මාණය කරගන්නේ මනෝමය සංඛාර හිතෙන් හදා ගන්න ලෝක. අපට කවදාද රූප හම්බ වුනේ? හැමදාම අපි මෙන්න මේ මෙතන රැවටිලා මෙහෙම නේද වෙන්නේ කියලා දැනගත්ත කෙනා හොඳට දන්නවා. දන්න කෙනා දැන් බලන මේ හටගන්න ධර්මතාවය කොහොමද වෙන්නේ? දැන් බල්ලා ළඟ තේබුණාම බල්ලට පේනවා බල්ලෙක්. බල්ලෙක්ව දකිනතා බල්ලා කර්ම රැස් කරනවා. කර්ම නිසා විඥානේ ප්‍රතිසන්දි ගන්නවා. නාම රූප විඥාන සසර දුක හැදෙනවා. යම් දවසක බල්ලා ඉගෙන ගත්තොත් මේ බල්ලෙක් හැටියට මට පේන්නේ ඡායාවයි. ඒ ඡායාවද හේතු ප්‍රත්‍යයයි. මෙන්න මේ කියන හේතු නිසායි මෙහෙම ඡායාවක් තියෙන්නේ. මේ හේතු වෙනස් වෙනකොටම මේ ඡායාවද වෙනස් වෙලා යන්නේ. මේ හේතු ටික මේ විදිහට හට ගන්නකොට මේ විදිහ යමක් හට ගන්නවා. මේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා මෙන්න මේ හේතු ප්‍රත්‍යයත් හේතු ප්‍රත්‍ය නිසා හට ගන්න ධර්මියොත් ඒ ධර්මයන්ගේ නිරෝධයක් බල්ල තේරුම් ගත්තොත් දැන් බල්ලට බල්ලෙක්ව හම්බ වෙන්නේ නැහැ. හිතෙන් හදාගත්ත බල්ලෙක්ව හම්බ වෙන්නෙත් නැහැ. සැබෑවට බල්ලෙක් හම්බ වෙන්නෙත් නැහැ. බල්ල දකින්නේ හේතුඵල ධර්මතාවය. ඇතිව නැතිව යන උදය වැය ඇතිව නැතිව යන ධර්මතාවයක්. මේ ධර්මතාවයේ දකින බල්ලගේ තව බල්ලෙක් ඉන්නවා කියන දැනුම නැහැ. ඒ නිසා බල්ලට දුක නැහැ. දෙවිල්ලක් නැහැ, වේදනාවක් නැහැ, කලබලයක් නැහැ, කම්පනයක් නැහැ, ගැටුමක් නැහැ, ඇලීමක් නැහැ. කාය වාක් මනෝ සංඛාර නැහැ. දුක ගෙවෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. 아무තු දෙයක් නෙමේ මේ ස්කන්ධයක්. ස්කන්ධයන්ගේ ඇතිවීමත් ස්කන්ධයන්ගේ නැතිවීමත් බලන එකමයි. මේ සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදය ධම්මානුපස්සී කියන තැන పూర్ව ප්‍රතිපදාව හැටියට ගන්නකොට පරිේශනාත්මකයි. අපට හම්බ වෙනවා එතකොට සවදාවත් රූපේ හමු නොවන බව, නාමයේම හමු වී රූපයක් අපි පැටලවා ගන්න බව. එතකොට අපට රූපය ගැන හිතන්න තියෙන අනාත්ම වූ ධර්මතාවයක් රූපේ මෙන්න මේ ආහාරපත්යෙන් පැවතෙන ආත්ම වේවා අනාත්ම වේවා සජීවී වේවා අජීවී වේවා හැම රූපයක්ම ආහාරය ඇසුරු කොට පවතින ආහාරය නැති වෙනකොට නැති යන ධර්මතාවයක් පමණයි. මමද නොවේ, මගේද නොවේ, මගේ ආත්මයද නොවේ. සත්වද නෙවෙයි පුද්ගලද නොවේ. පරමාණු පරමාණුමයි, ධාතුව ධාතුවමයි. ඒක බෙදන්න බෑ. ආධ්‍යාත්මිකයි කියලා බාහිරයි කියලා බෙදන්නත් බෑ. මම කියලා අනුන් කියලා බෙදන්නත් බෑ. සජීවී අජීවී කියලා බෙදන්නත් බෑ. රූපේ එකම ස්වභාවයක්. දැන් රූපයක් මේ කයක් හට ගන්නවා කලලයක් හැටියට, උපදිනවා පුංචි ළමාවියක් තියෙනවා, තරුණවියක් තියෙනවා, පළස්තේනි වයසක් තියෙනවා, මහලුවියක් තියෙනවා. දැන් අපි තුරුලතාවක් ගත්තොත් බීජයක් පුපුරා යමින් පුංචි බීජයක් හට ගන්න අවස්ථාවක් තියෙනවා කලල. ඒක මහ පොළොව තුල ආහාර සොයා මුල් ඇදෙමින් පෘථිවි රසයේ උරාගෙන වැඩෙන ළමාවදියක් තියෙනවා. ඒ ගහකොළ වැල්වල ළමාවියක් තියෙනවා, තරුණ වයසක් තියෙනවා, දිරා යන මහලු වයසක් තියෙනවා, දිරලා මැරිලා යන දවසක් වෙනවා. එතකොට ජාති ජරා ව්‍යාධි මරණය කියන එක මිනිස් කයට විතරක් නෙමෙයි අජීවී ගහකොළ වැල්වලත් තියෙනවානේ. දිරනවා, ලෙඩ වෙනවා, ඒ ගහකොළක් මැරෙනවා, උපදිනවා. කූපේ පොදු ලක්ෂණයි. අපි අර ආධ්‍යාත්මයේ බාහිරයේ පිළිබඳව නොදන්න කම නිසා මේ මම මගේ කියලා බෙදාගත්ත බවක්, වෙන් කරගත්ත බවක් තියෙනවා. ඒ අවිද්‍යාව දුරු වෙනකොට, ඒ ඇත්ත දකිනකොට අර සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී අජත්තං වා බහිද්ධාවා කියන තැනින් කූපේ අපිට ඉක්මනින් අපෙන් වෙන් වෙලා යනවා. මොකද රූපේ අපිට වද දීලා නැහැ. රූපේ අපිට වදයක් වෙලා තියෙන්නේ අපි මේ නැති තැනක අල්ලගත් ප්‍රතිබිම්බේ ඇති තැනයි රූපේ අහුවෙලා තියෙන්නේ. අපි පෙනෙන දේ ඇත්ත ඇත්තටින් දකිනකොට එහි අපේ ඒක ආහාරපත්යෙන් හටගන්න ධර්මතාවයක්. ඊළඟට ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා කවුරුවත් ඇති කරනවනේ ස්වභාවික ධර්මතා. ඉදිරිය හඳුනන කල්පනා කරන බව විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන් බව, ඒ ප්‍රත්‍ය නිරෝධයෙන් මේ ස්කන්ධ ටික නිරුද්ධ වී යන බව දැකිය. හටගත්තේ හටගත් තැනම නිරෝධය දකිනවා. හටගත් ස්කන්ධයක් ස්කන්ධයන්ගේ ඇතිවීමත් ස්කන්ධයන්ගේ නිරෝධයත්, ස්කන්ධයන්ගේ හට ගැනීමත්, ඉගෙන හැත් රූපයක් චක්කු විඥානයක් හේතු කරගෙන වේදනා සංඥා චේතනා පහළ වෙන බවත්, හැත් රූපයක් වෙන් වෙනකොට චක්කු විඥානයේ නිරුද්ධ වෙන බවත්, චක්කු විඥානයේ නිරුද්ධ වෙනකොට වේදනා සංඥා චේතනාද නිරුද්ධ වෙන බවත් දැක්කනම් දැක්කා පමණ දිට්ඨි දිට්ඨ මත්තා නැහැ. අපි වේදනා සංඥා පහළ වෙනකොට විතර්කය මෝහසහගතයි. දැන් නුවණට ඇවිල්ලා මෙන්න මේ ත්‍ප්තිය මේව හටගත්තේ මේ ත්‍ප්තිය නිරුද්ධ වෙනකොට මේවාද නිරුද්ධ වෙනවා කියලා බලන්න පුරුදු කළාම අනේ මේ ලෝකයේ තුල සත්පුද්ගල ආත්ම කියලා ඇති කරගත්ත දෘෂ්ටියක් සංකල්පයක් නේද තියෙන්නේ, මිත්‍යාවක් නේද, මේ අවිද්‍යාව නිසා නේද මේ බඳු ලෝකයක් මේක දෙබඳු දුකකට වැටෙන්න උනේ කියලා ඔන්න අවබෝධ වෙනවා. එහෙනම් මේ දුකෙන් මිදෙන්න තියෙන මේ දුකට වැටුනේ කොහොමද, මේ දුකෙන් මිදෙන්න කොහොමද, මග නොමග දෙක අහුවෙනවා. ඒක තේරුම් ගත්ත කෙනාට එහෙනම් කල යුත්ත හම්බෙනවා පටිපදා ඥාන දක්. ප්‍රතිපදාව හම්බෙන ඔන්න මාර්ගයට ආවන සම්මාදිට්ඨියට ආවා කියන එතන. එතකොට තමන් දන්නවා එහෙනම් දැන් කල යුක්ත මොකක්ද කියලා. සිත වඩමින් සිත සමාධි කරමින් නැවත නැවතත් මේ ස්කන්ධයන්ගේ උදේවැය මුලා නොවී බලන එකමයි රහත් ඵලය දක්වාම කරන්න තියෙන්නේ. සංයුත්ත නිකායේ සීල සූත්‍රයේදී කොට්ටිත ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ගෙන් විමසනවා, ස්වාමීනි සාරිපුත්තයන් වහන්ස, මේ ශාසනයේ සුතවත් ආරි ශ්‍රාවකයන්ට සෝතාපන්න භාවයේ පිණිස කුමක් මෙනෙහි කළ යුතුද? කෙසේ මෙනෙහි කළ යුතුද? කොට්ටිතේනි මේ පංච උපාදානස්කන්ධයෝ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ, මේ ආදී වශයෙන් මෙනෙහි කළ යුතුයි මේ උපාදානස්කන්ධයෝ. එහෙම මෙනෙහි කරනකොට සුතවත් ආරි ශ්‍රාවකයා සෝතාපන්න වෙනවා. ස්වාමීනි සෝතාපන්න කෙනා සකදාගාමි වීම පිණිස කෙසේ මෙනෙහි කළ යුතුද? කුමක් මෙනෙහි කළ? එහිදීද උන්වහන්සේ මතක් කළේ මේ පංච උපාදානස්කන්ධයේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආදී වශයෙන් මේ පිළිවෙලින්ම මෙනෙහි කළ යුතුයි. එතෙක් එවිට සකදාගාමි. ස්වාමීනි සකදාගාමි කෙනාට අනාගාමි වෙන්න කුමක් කළ යුතුද? කොට්ටිතේනි මේ පංච උපාදානස්කන්ධයේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ, මේ ආදි වශයෙන් මෙනෙහි කළ යුතුයි. එවිට අනාගාමි. ස්වාමීනි අනාගාමි කෙනාට රහත් වෙන්න කුමක් කළ යුතුද? කොට්ටිතේනි පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් gaduwak rogayak aabhadayak hatiyata මෙනෙහි කොට බැලිය යුතුයි. එවිට රහත් වෙනවා. ස්වාමීනි රහතන් වහන්සේ කුමක් කළ යුතුද? කොට්ටිතේනි රහතන් වහන්සේට කළ යුත්තක් නැහැ, කටයුතු නිමයි. එහෙත් රහතන් වහන්සේද පංච උපාදානස්කන්ධයන්ගේ උදවැය අනිත්‍ය ආදී වශයෙන් බැලුවොත් දිත්ත ධම්ම සුඛ විහරණය පිණිස පවතිනවා කියලා සීල සූත්‍රයේදී සංයුක්ත නිකායේ සඳහන් වෙලා තියෙනවා. කළ යුතු ප්‍රතිපදාව රහතන් වහන්සේ දක්වාම එකයි. මාර්ගය හඳුනගත්ත කෙනාට ආශ්‍රවක් දී කරන්න. මොකද මේ දුකයි මේ සමුදයයි මේ නිරෝධයයි කියලා දැනගන්න ඕනේ. ස්කන්ධයන්ගේ උදේවැය දකිමින් සත්පුද්ගලාත්ම භාවයෙන් අත මිදී ආශ්‍රවක්සේ කුට ලබන ඒ මහරහත් පදවිය දක්වා යා යුතු ගමන ඒ ආකාරයෙන් නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ධර්මතාවයන් පිළිබඳව සොයා බැලීම විමසා බැලීම තුළ එතකොට සතිපට්ඨාන සූත්‍රයේ අපට මාර්ගයේ උපදවාගෙන නැති බැවින් මාර්ගයේ ඉපදවීම පිණිස වමනා කරන විදිහට රූපයේ පිළිබඳව වෙන වෙනම වේදනා සංඥා චේතනාවන්ගේ ස්කන්ධ ලක්ෂණ වෙන වෙනම විඥානයේ ඒ ස්කන්ධ ලක්ෂණේ වෙන වෙනම පිළිබඳව විමසන්න වෙනවා. රූපේ මේ මේ හේතු නිසා හටගෙන මේ මේ හේතු නැති වෙනකොට නැති යන ධර්මතාවයක්. ඒ සිතට හෝ සිතුවිලි වලට සම්බන්ධයක් නැති බව, කවුරුන් හෝ ඇති කරන්නක් නොවන බව, වේදනා සංඥා චේතනා ස්පර්ශපත්තෙන් සිතේම ඉපදිලා සිතත් එක්කම නිරුද්ධ වී යන බව, සිතද නාම රූප ඇතිකල්හි පවතින බවත් නාම රූප නිරෝධයෙන් නිරුද්ධ වී යන බව, මේ සියල්ල අනිච්ච වූ ධර්මතාවයක් බව දකින්න වෙනවා. යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා, යමක් අනිත්‍යයි කියලා දැක්කනම් අපි ඒ අනිත්‍ය වූ දේ අපි සැප වශයෙන් ගන්නෙ නෑ. අනිත්‍ය වශයෙන් දකින්න දකින්න සැප කියන අදහස අතහැරෙනවා. ඒ කියන්නේ තණ්හාව මිදිනවා. අනිත්‍ය වශයෙන් දකින්නක් කියනකොට අවිද්‍යාව දුරු වෙනවා. සත්පුද්ගලාත්ම වශයෙන් ගෙනෙන්නේ නෑ එතකොට. අනිත්‍ය බව දකිනකොට අනිත්‍ය නම් යමක් සියල්ල දුකයි. යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තං යමක් අනිත්‍ය නම් දුක නම් ඒක අනාත්මයි. නේතං මම නේචෝ අමස්මි නමේචෝ අට්ඨාති ඒවමේතං යතා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බ. මම නොවන බවට, මගේ නොවන බවට, මගේ ආත්මේ නොවන බවට මෙහි ඇත්තේ ස්කන්ධයන්ගේ ලක්ෂණයක්, ඒ පෞද්ගලික ලක්ෂණක්, ඒ හේතුන්ගෙන් හටගෙන ඒ හේතුන්ගේ නිරෝධයෙන් විරුද්ධ වී යන ධර්මතාවයක් පමණක් හැටියට දැකගත්තොත් අන්න ඒ සම්මප්පඤ්ඤාවෙන් දකින කෙනා සියලු දුකින් මිදුනේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේක තමයි ආයුතු වැඩපිළිවෙල. ඉතින් අද මීට වඩා අපිට කතා කරන්න බැහැ. අපි මේ තුල ඇති වෙච්ච ගැටලු ප්‍රශ්න මොනවද කියලා විමසලා ඊයේ ඉතුරු වෙච්ච ඒවා ඇති අදත් හතරවාර වෙනකන් අපිට කරන්න පුළුවන් කතා කරන්න පුළුවන් තරම කතා කරලා මේ ගැටලු ප්‍රශ්න ටික විසඳගෙන අපිට ගමන් මඟක් හදා ගන්න පුළුවන්ද කියලා බලමු. සහවත්තු